సమంతా చక్వాలేసు అత్రా గచ్చంతు దేవతా సద్ధమ్మం మునిరాజస్ సునంతు సగ్గమొక్కదం ధమ్మ శవన కాలు అయం బదంత ధమ్మ శవన కాలు అయం బదంత ధమ్మ శవన కాలు అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అప హెమదినాగేమ నమస్కారయ వేవా. సుపిన్వత్ని, అద మీ ఉతుం దేశనావట దాయకత్వేగిన కటయుతు కరాన్ని కిరిల్లవల పదించి కుమార కండలమ మహాత్మా, ఇవగేమ శ్రీవాణి భండార కండలమ మహాత్మ్య అతులు, విశేషజ్ఞ వైద్య ఉదాయి కండలమ, ఇవగేం విశేషజ్ఞ వైద్య వింధ్యా కండలమ, నిర్మాల్ దీనాథ్ కండలమ, ఇమేషా కండలమ, కనిల్ కండలమ కేన పిన్నొద్దరువన్ జ్ఞాతివరు ఎకతు ఎలా మే దేశనావట దాయకత్వేగిన కటయుతు కరను. తిమే పినతు సీలు దినాటమ జీవితావబోధ ధర్మావబోధే పినిస మీ కుసల్ బలవత్వేవా కిలపి ప్రార్థనా కరు. దెన్ ధర్మశ్రవణే కరన్నట కాలే పిన్నొత్ని మే దేశనావట మాతృకా విధియట మీకు సటహన్ కరల తిబెన్ని ససరబియ సహ ధర్మావబోధే సోతాపన్న భవట పత్వీమ ගැන දේශනාවක් කරන්න කියලා. එතකොට මේ තුනම එකම දෙයක්. සංසාර බය දැනින්නේ ධර්ම අවබෝධයත් එක්ක. එතකොට දැන් අපිට අද සසර බය කියලා එකක් නැහැ නේ. අපිට හිතනවා සසර බොහොම හොඳ තැනක් විතර විදිහට. අපිට හිතෙන්නේ සසර රැඳෙන්න පුළුවන් තැනක්. එහෙම කිසි ගැටලුවක් නැහැ වගේ එකක් දැනෙන්නේ. අර ධර්ම අවබෝධය කියන කෑල්ල නැති නිසා තමයි එහෙම වෙන්නේ. එතකොට ඒ ධර්මාවබෝධය කියන කෑල්ල නැති වුණාට පස්සේ එකක් තමයි සසරට අභිනන්දනයක් යනවා, වටිනාකමක් යනවා. අනිත් එක තමයි ආ ධර්ම මාර්ගයෙන් අයින් වෙනවා. අර සෝතාපන්න ඵලය යට හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ ධර්මාවබෝධය කියන කෑල්ල තමයි මේක ඉතාම වැදගත් කොටස. ධර්මය අවබෝධ කරනවා කියන එක. එතකොට ධර්මය අවබෝධ කරනකොට තමයි සසර බිය දැනින්නේ. එතකොට තමයි සෝතාපන්න ඵලයටත් පත් වෙන්නේ. ඒ කියන්නේ ධර්ම අවබෝධය කියන කොටස තමයි මේ මාතෘකාව. ධර්ම අවබෝධය කියන කොටසෙන් තමයි මේ දෙපැත්තෙම තියෙන ප්‍රශ්න දෙකම ඇත්තෙන්ම විසඳෙන්නේ. ඒත් දැන් අද තියෙන ගැටලුව තමයි අපිට පහළ වෙන මේ ධර්ම අවබෝධය කියන එකට තියෙන විශාලම බාධකයක් තියෙනවා අපි හැමෝගෙම ජීවිතවල. ඒ ධර්ම අවබෝධයට තියෙන බාධකේ තමයි අපේ සිතේ නිමිති සටහන් පහළ වෙනවා. ඒක සිතේ තමයි පහළ වෙන්නේ. නිමිති කියනවා සිතේ පහළ වෙන්නේ. එතකොට අපේ සටහන් සිතේ තියෙන්නේ. ඒ සටහන් සමග තමයි අපි ලෝකයත් එක්ක එකතු වෙන්නේ. එතකොට තමයි ආයේ ලෝකේ අඳුරගන්නේ අපි. අපි දන්නේ නැතිව අඳුරගන්න බැරි එකනේ. අපි නිමිති සටහන් සිතේ නැත්තම් ඒ නිමිති සටහන් නැතිව අපිට අඳුනගන්න බෑනේ. ඒ කියන්නේ අපිට ඇහෙන ඒවා අඳුනගන්න බෑ. දන්නේව විතරයි අඳුනගන්න පුළුවන්. ඈතින් බෙරහඬක් ඇහෙනකොට අර නිමිති සටහන් තියෙන නිසා තමයි මේක ගැටබෙරයක්, මේක වෙස්නටුන් වලට ගහන්නේ. ඊට පස්සේ මේ බෙරේ හැඩේ පවා හිතට මැවෙන්නේ නිමිති සටහන් කලින්ම හිතේ තියෙන නිසා. එතකොට අර ශ්‍රවණ මාත්‍රය තුල ඇහෙනකොට ඒ ශ්‍රවණ මාත්‍රය තුලින්ම නිමිති සටහන් ආවර්ජනය වෙනවා. ඒවා හිතේ තියෙනවා. හිතේ තියෙනවා. එතකොට ඒ සටහන් ඔස්සේ අපට චිත්ත රූප පවා මැවෙනවා. අපි තවම දැකලා නැහැ මේ සිද්ධිය. අර ශ්‍රවණ මාත්‍රය තුලින්ම අපි තුල විශාල ප්‍රවාහයක් අපේ සිත තුල ඇති වෙනවා. එතකොට ඒකට හේතුව මොකක්ද? අර නිමිති සටහන් සිතේ පහළ වෙන එක. එතකොට අවබෝධයටපත් උනත් නිමිති සටහන් හිතේ පහළ වෙනවා. අවබෝධයට පත් උනම් වෙන්නේ නැත්තේ නිමිති සටහන් උපාදානය වෙන්නේ. නිමිති සටහන් පහළ වෙනවා, ඒක උපාදානය වෙන්නේ නැහැ. උපාදානය කියලා එකක් ධර්මයෙන් මේවා අපිට ඔක්කොම තෝරන්න බෑ. ඒවට ගොඩාක් අපි දේශනා කරලා තියෙනවා දැන්. උපාදානය කියන එකට දෙන්න පුළුවන් සරලම වචනේ තමයි බැඳෙනවා කියන එක. ඉතින් ඒකත් හරිම සාර්ථක වචනයක් නෙමෙයි. උපාදානය කියන එකට ගොඩාක් වචන තියෙනවා. බැඳෙනවා කියන එක දැනට තේරුම් ගත්තාම ප්‍රමාණවත්. මොකද මේ මාතෘකාව දිහා බැලුවම මට තේරෙන්නේ නැහැ ලොකු බණක් කියන්න ඕන කියලා. සාමාන්‍ය මේ පින්තුන්ගේ ධර්මඥාණයට හරියන දෙයක් කතා කරන්නයි මේ මාතෘකාව දිහා බැලුවම. මොකද මෙහෙට එන මාතෘකාව දන්නවනේ මම. ඒතකොට මේ මහත්තුරුන්ට එකකින් කියන්නේ ධර්ම අවබෝධයක් නැහැ කියලා නෙමෙයි. නමුත් මේ හැමෝටම හරියන්න අදහසක් කියන්න උවමනාව ඇති. ඒකයි මේ මාතෘකාවක් සටහන් කරලා තියෙන්නේ. සසර බිය ධර්ම අවබෝධය සෝතාපන්න වීම කියන එක ඉතාම සරල මාතෘකාවක් ධර්මයේ මේ අපේ දේශනා රටාවේ. ඊට වඩා අනුපාදාය මට්ටම භව නිරෝධය ඔය වගේ අපි ගැඹුරු දේශනා කරන්න. නමුත් ඒක හොඳ මාතෘකාවක් මේක. මේක හරියන්නේ ධර්මයට එන ආදුනික කෙනෙකුට. අලුතෙන්ම ධර්මයට එන කෙනෙක්. එයාගේ උගත්කම බුද්ධිමත්කම නෙමෙයි මේ කියන්නේ. ඒවා එයා බොහොම උත්සාහයෙන් ඒවා ගොඩනගා ගත්තා. මේ ධර්ම අවබෝධය කියන්නේ වෙනම පරිච්ඡේදයක්. ඒක උගත්කම් බුද්ධිමත්කම් වෘත්තීය වටිනාකම් සමග බැඳී පවතින්නේ නැහැ. ධර්ම අවබෝධය කියන්නේ ප්‍රඥාව කියන ඉන්ද්‍රියක අත්දැකීමක්. ඒ ඉන්ද්‍රිය හදන එක තමයි අපි පළවෙනියෙන් කරන්නේ. ප්‍රඥාව කියන ඉන්ද්‍රිය හදන එක තමයි අපි මුලින්ම කරන්නේ. දොරේ ප්‍රඥාව නැති වුණාට පස්සේ අර ධර්මාවබෝධය කියන පරිච්ඡේදයට එයා එකතු වෙන්නේ. නමුත් එයා සාර්ථකයි. ජීවිතේ අසාර්ථක කෙනෙක් නෙමෙයි. බොහොම සාර්ථක මිනිස්සෙක්. හැබැයි ධර්මාවබෝධය කියන පරිච්ඡේදයට එයා එකතු වෙන්නේ නැත්තේ ඒකට වෙනම ඉන්ද්‍රියක් තියෙනවා. දැහෙන් රූප බලනවා වගේ ප්‍රඥාව මේ අවබෝධයට සම්බන්ධ ඉන්ද්‍රිය තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒ ප්‍රඥාව කියන එක අපි හැමෝගෙම තියෙනවා. හැබැයි ඒක මේ අනාදිමත් කාලයක් යනකොට ඒක ක්ෂය වෙන්න පටන් ගන්නවා. ඒක ඕනම කාලයක් යනකොට ඕනම දෙයකට වෙන දෙයක් නේක. ඕ කාලයක් යනකොට ඒක ක්ෂය වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා 2600ක් විතරනේ දැන්. ඒතර අර ප්‍රඥා ඊට පස්සේ ආට මේ ධර්මයෙන් උදව්ව නොගන්න නොගන්න ප්‍රඥාව ධාරිතාවේ අඩු වෙනවා. ඒකේ තියෙන පරිමාව අඩු වෙනවා. ඉතින් දැන් ඔයාලා මේ බණ අහලා ඉතින් ඔහොම ඉඳලා ඔය පින්නතුල ආයි ඉපදුනා කියන්නකො මේ බුද්ධ ශාසනේ. එතකොට අදට වඩා ප්‍රඥාව ආයි තවත් අඩුයි. ඔහොම ක්ෂය වෙලා ගිහින් මිහි ඇසුරු කරන් ධර්මයේ ඇසුරු නොකරන් අසුරු කරන්න පුළුවන් මට මේ ප්‍රඥාව සම්පූර්ණයෙන් අඩු වුණාම එදාට බුද්ධ ශාසනේ ඉවරයි. ඒ කියන්නේ බුද්ධ ශාසනේට තියෙන හොඳම ආයුෂ තමයි ප්‍රඥාව වඩන එක. ඒ ප්‍රඥාව වඩන්න බුද්ධ ශාසනේ බබලන්න පටන් ගන්නවා. බුද්ධ ශාසනේ රකින්න ආණ්ඩුවකට බෑ. බුද්ධ ශාසනේ ආරක්ෂා කරන්න එහෙම කාටවත් බෑ. මේ බුද්ධ ශාසනේ කියන්නේ ඇත්තටම ප්‍රතිපත්තිය පිළිවෙත් පුරන එකට බුද්ධ ශාසනේ කියන්නේ. දැන් මම දැක්ක මේ දවස්වල ඇමරිකාව හරි ප්‍රසිද්ධයි. අර හාමුදුරුවෝ ටිකක් යනවා මේ තායිලන්තෙන් එහෙම ගියපු ස්වාමිනාන්සලා ටිකක් පාදචාරිකාව යනවා. ඇමරිකාව ගොඩාක් උනන්දු වෙලා ඒ කෙරෙහි පුදුම අවධානයකින් ඉන්නේ දැන් මේ දවස්වල. එතකොට උන්වහන්සේලා වඩින එක ගැන ඇමරිකාවට හරි ආස්වාදයක් තියෙනවා දැන් ඇමරිකාවේ මිනිසුන්ට. ඉතින් විශාල බෞද්ධයෝ පෙළ ගැහෙනවා. ඇයි බුදුදහම හොයන අය? එතකොට දැන් මේ පාදචාරිකාවේ ස්වාමීන්වහන්සේලා සැතපුම් මං හිතන්නේ 3-4000ක් යන ගමනක් ඒ තියෙන්නේ. ඒ ගමනින් නිවන් අවබෝධ කරන ශ්‍රාවකයෙකුට ලොකු උදව්වක් නෑ ඒකෙන්. සංඝයා දැකලා ඕන හිත පහදව ගන්න පුළුවන්. ඉතින් ඊට වඩා ඒකෙන් ලොකු දෙයක් නෑ. ඇයි? ඒ කියන්නේ බුද්ධ ශාසනයේ වැඩපිළිවෙල තමයි තමන් කොච්චර ප්‍රතිපත්ති යෙදෙනවද කියන එක. ඒ කියන්නේ ලෝකෙම ධර්මය අවබෝධ කළත් අපේ සසර දුක ඉවර වෙන්නෙත් නෑ, අපි සෝවාන් වෙන්නෙත් නෑ. මම කොච්චර ධර්ම අවබෝධයට කිට්ටුද කියන එකෙන් තමයි කෙනෙක් අවබෝධයේ පැත්තට හැරෙන්නේ. එනිසා ඔයාලට තියෙන තම තමන්ගේ වැඩ. ඔය පින්නතුන්ලාට තියෙන්නේ තමන්ගේම වැඩ. ඔයාලගේ දැන් භික්ෂුවකට වුණත් එහෙමයි. එයා අවුල් වෙලා නම් එයා තමන්ගේ වැඩේ කරලා නැහැ. දැන් ලංකාවේ මිනිස්සු හිතනවා ස්වාමීන් වහන්සේලගේ වැඩේ තමයි මේ සමාජ සේවා කරන එක. ඊට පස්සේ ওই බත් මුල් බෙදෙන එක. වගේ කෙනෙක් හිතන්න පුළුවන්. අනේ බලන්න කොච්චර හොඳ හාමුදුරුව කෙනෙක්ද. බලන්න මේ පෞද්ගල කාලේ දැන් අර දිත්වා සුලිකුණාට වාවනේ මේ වෙලාවේ හාමුදුරුවෝ ඉතින් විශාල වශයෙන් බඩු එකතු කර කර බෙදපු එකකින් හිතන්න පුළුවන් මේක තමයි මේ සංඝයාගේ කාර්යභාරය කියලා. අපෝ නෑ පින්වත්. ඒක පොඩි කෑල්ලක්. නමුත් අද ඒක තමයි ලොකුම කෑල්ල විදියට හුවා දක්වන්නේ. ඉතින් මඟපල නෑ තමයි මේ. දැන් පිළිවෙත් පුරලා ධර්මයක් දියුණු කරගෙන ඉන්න සංඝයාට වඩා මිනිස්සු හරි ආසා කරනවා අර වගේ භික්ෂුවක්. එතකොට මං කියන්නේ ඒක නරක දෙයක් නෙමෙයි. ඒක අපිත් මේ පහුගිය කාලේ කරා. අපිත් හරියට ඒව කළා. නමුත් ඒක අපි ඒව හුවා දක්වන්න ගියෙත් නෑ. ඒව Facebook එකේ ලිව්වෙත් නෑ, මුකුත් නෑ. අපිත් කළා ඒවා. හැබැයි මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ භික්ෂුව කියලා කියන්නේ අන්න ඒ වගේ එකක් කියලා. ඒක ලංකාවේ මිනිස්සු හොඳටම පටලෝගත් එක. භික්ෂුව කියන්නේ සමාජ සේවකයෙක් නෙමෙයි. භික්ෂුව කියලා කියන්නේ ආත්මార్థයේ පිණිස මඟඵල උදෙසා ඉතා ජවයකින් යන කෙනෙක් නේ. භව නිරෝධයේ සම්බන්ධ ඉතා ගැඹුරු අදහසක් ඇතුළේ වැඩ කරන කෙනෙක් නේ භික්ෂුවක් කියන්නේ. ලංකාවේ මිනිස්සු ඒ හාමුදුරුවෝ ටිකක් උඩ දාලා කතා කරනකොට ඒ භික්ෂුන් වහන්සේලාත් එකින් හොඳට ඇඳ ගන්නවා. එයාටම අනවශ්‍ය අසීමිත ජනප්‍රියත්වයක් හම්බෙනවනේ. ඉතින් ඒකෙන් එයා හොඳටම ඇඳගෙන ඊට පස්සේ අර ජනප්‍රියත්වයේ නඩත්තු කරන එක තමයි කරන්නේ. කවදාවත් කිසිම දෙයක් නඩත්තු කරන්න එපා. වෘත්තීය ස්වභාවයක් වුණත් නඩත්තු කරන්න එපා. ඒ නඩත්තු හරි මහන්සිනේ. කිසිම දවසක වෘත්තීය ස්වභාවේ නඩත්තු කරන්න එපා. ධර්ම අවබෝධය කරා යන්න ඕන නම්, ඔයාලට සෝවාන්වත් වෙන්න ඕන නම් ඒ වෘත්තීය ස්වභාවය වෘත්තීය වපසරිය ඇතුළේ විතරක් පාවිච්චි කරන්න. ඒ ස්වභාවය එළියට කිසි වැඩක් නැහැ. ඔයාලා වෘත්තීය ස්වභාවය ප්‍රකට කරන්න හදන හැම වෙලාවකම එළිය මිනිස්සු කටේ කොනකින් hina වෙනවා. එක්කෝ ඔබට හිතින් හරි ගරහනවා. බලන්න අරයාගේ තියෙන උද්දච්චකම කියලා ගරහනවා. අපි හිතාගෙන හිටියට අපෝයි මම මෙහෙම කෙනෙක් කියලා හිතාගෙන අපි ඇවිද්දට අපි වැඩ කළාට කතාබස් කරාට ඒක හුවා දක්වන හැම වෙලාවකම ලෝකයා අපිට ප්‍රශංසා කරන්නේ. ගරහනවා. හරියට ගරහනවා. ඒ නිසා පින්වත්නි අපි ඒක හොඳ දෙයක් කියලා හිතුවට ලෝකයා ඒක හොඳ දෙයක් විදිහට සලකන්නේත් නෑ, අපිට ප්‍රශංසා කරන්නේත් නෑ. අපි ඇඳගෙන ඉන්නවා ඒකෙන් එච්චරයි. ඒ නිසා එතෙන්ට යන්න එපා. පින්වත්නි මේ ලෝකයේ සිතේ නිමිති සටහන් පහළ වෙනවා. ඒ නිමිති සටහන් පහළ වෙන එක අරමුණක් ගන්න වෙන එකක්. අරමුණු වල වෙන එකක්. ତୁර අපි අරමුණු ගන්නෝනේ. අපි අරමුණු ගන්නවා. ඒ කියන්නේ අපි කේන්ද්‍රගත වෙනවා අපේ සිත සමහර දකින්නවට. අපේ සිත කේන්ද්‍රගත වෙනවා. සමහර අහණේවට. සමහර අපට දැනෙනේවා. ගඳ සුවඳ දැනෙනකොට ඒකට කේන්ද්‍රගත වෙනවා අපේ සිත. නැත්තම් ගඳ අඳුර ගන්න බෑ. ගඳ සුවඳ අඳුර ගන්න බෑ. දිවෙන්ට රස දැනෙනකොට සිත කේන්ද්‍රගත වෙනවා. එතකොට තමයි රස වැටහෙන්නේ. ඒ රස වැටහෙනකොට රස සම්බන්ධ නිමිති සටහන් සිතේ සටහන් වෙලා තියෙනවා. ඒ සටහන් සමග සසඳනවා. එතකොට තමයි ඊ හදපු පොල් සම්බෝලට වඩා අද රස නැහැ. එක්කෝ අද රසයි, අපේ අම්මා හදන එක මීට වඩා රසයි, ඔයාට පොල් සම්බෝලයක් හදන්නවත් බැරිද වගේ පැටලිලි එන්නේ. අර නිමිති සටහන සමග වර්තමාන අරමුණු ගන්න මට්ටම සසඳන්න ගියාට පස්සේ, සංසන්දනය කරන්න ගියාට පස්සේ තමයි මේ සසර නිර්මාණය වෙන්නේ. ඔච්චරයි සසර කියන්නේ. ඕකට මහලුකු එකක් නෙමෙයි. මොකද්ද සංසාරය කියන්නේ? ලොකු සංකල්පයක් මේක. ඉතින් පැය ගාණක් කියන්න ඕන එකක්. නිමිති සටහන් හිතේ සටහන් වී පවතිනවා. ඒ නිමිති සටහන් තියෙන නිසා තමයි ඇස් දෙක පියාගෙන කල්පනා කරන්න පුළුවන්. ඒ නිමිති සටහන් තමයි ආවර්ජනය කරන්නේ ඔය. මේ වෙලාවේ මොකක්වත් නැහැ. සිතේ නිමිති සටහන් තියෙනවා. මේ සත්වයා කියන්නේ නිමිති සටහන් පහළ වෙන මට්ටමට. සත්ව බව කියන්නේ නිමිති සටහන් පහළ වෙන මට්ටමට. සත්වයාගේ පැවැත්ම කියන්නේ නිමිති සටහන් උපාදානය වෙන මට්ටම. මෙච්චරයි. සත්ව බව කියන්නේ නිමිති සටහන් පහළ වෙන මට්ටම. ඒ කියන්නේ සත්ව බව ගස් වලට නැහැ නේ. ඒ කියන්නේ ගස් වලට නිමිති සටහන් පහළ වෙන්නේ නැහැ නේ. ජලාස වලට නිමිති සටහන් පහළ වෙන්නේ නැහැ නේ. මේ බාහිර ලෝකයේ තියෙන තත්වයන්ට නිමිති සටහන් කියලා එකක් පහළ වෙන්නේ නැහැ නේ. එතකොට මේ නිමිති සටහන් පහළ වෙන මට්ටම කියන්නේ සත්ව භව. සත්ව භව. සත්‍යයේ පැවැත්ම නිමිති සටහන් උපාදානය වීම. ඔච්චරයි. සත්‍යයේ පැවැත්ම කියන්නේ සසර. ඒ කියන්නේ සසර නිර්මාණය වෙන්නේ කොහොමද? නිමිති සටහන් උපාදානය වෙනකොට. එතකොට සත්ව භව කියන එක පෙර හේතුඵල ධමින් හැදිච්ච එකක්. සවිඥානිකත්වයේ කියන එක උපාදානයි කියන්නේ කෙලෙසේ. ඕකට තමයි අපි කියන්නේ කර්ම විපාක කෙලස් කියලා. මහ මේකේ කර්මයි විපාකයි කෙලෙසුයි තියෙන්නේ කියලා කියන්නේ. මේ සත්වයා කියන සවිඥානික අවකාශය අපිට ලැබිලා තියෙන්නේ ඒක පරණ හේතුඵල ධාමකින් පරණ මොකක් හෝ උපාදානයක් ඇතුලේ වැඩ කරලා සසරදී. يعني පරණ සසරදී. ඒ සවිඥානිකත්වයේ මුණ ගැහිීම. එතකොට නිමිති සටහන් පහළ වෙන මට්ටම තමයි සත්වයාගේ සමස්ත කතාව. එතකොට නිමිති සටහන් උපාදානය වෙන මට්ටම තමයි අනාගත සත්‍යයේ පැවැත්ම. නිමිති සටහන් උපාදානය වෙන තාක්කල් ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා, ස්ත්‍රී පුරුෂ බෙදීමක් නැහැ ආයි උපදිනෝ. අනුපාදාය පරිනිබ්බන්ති. අනුපාදාය මට්ටමෙන් තමයි පිරිනිවන් පාන්නේ. ඒ කියන්නේ අපිට කරන්න තියෙන්නේ ලොකු දෙයක් නෙමෙයි. පින්වත්නි මතක තියාගන්න අපිට ලොකු දේවල් කරන්න නැහැ ඇත්තටම බුද්ධ ශාසනය ඇතුලේ. හරිම කේන්ද්‍රගතව වැඩ කළොත් එහෙම හරිම ලේසි. ඒ කියන්නේ මේ ධර්මයේ දියුණු කරන යද්දී මෙහිදී සම්පූර්ණයෙන් ඔය තියෙන මාන්නකාරකම් ඔක්කොම කඩාගෙන වැටෙනවා පින්වත්නි. හරි පුදුමයි. ඒක සාමාන්‍ය 3 මාසයක් විතර ධර්මයේ වඩද්දිම වෙන දෙයක්. අපිට හම්බ වෙනවනේ. දැන් අපි සාමාන්‍ය භාවනා වලට අරෙම ඉනා ඉන්නෝනේ. පින්වත් මේගොල්ලෝ ඉතින් මහ පොළොවේ හොඳට හිටගෙන ඉන්නේ. ඇයිගොල්ලන්ට තේරෙනවා මේ සත්‍ය අවබෝධයෙන් තොරව මේ ප්‍රශ්නේ විසඳගන්න බෑ. ඒතොර නිමිති සටහන් පහළ වෙන මට්ටම සත්ව බව, සත්වයාගේ පැවැත්ම තමයි නිමිති සටහන් උපාදානය වෙන මට්ටම. අර නිමිති සටහන් පහළ වෙනකොට ඒකට බැඳෙන එක. ලෝකෙට බැඳෙන එක නෙමෙයි. අපි ලෝකෙට බැඳින්නේ නෑනේ. කොහෙද ලෝකෙට බැඳින්නේ? අපි අපේ නිමිති සටහන් වලටයි උපාදානයි. අපි අපේම නිමිති සටහන් තමයි උපාදානය කරගන්නේ. අපේ නිමිති සටහන් කොහෙද පහළ වෙන්නේ? සිතේ. ඒ ටික තමයි අපි ආසා. හොඳට බලන්නකෝ අපි අපේ සිතටනේ අපි ආසා කරන්නේ. ඒ සිතේ හටගන්න නිමිති සටහන් වලට හරියන ආකෘතියක් එළිය හදන්නයි අපි උත්සාහ කරන්නේ. ඒ නිමිති සටහන් වලට හරියන මට්ටමේ ලෝකය පරිස්සම් කරගන්නයි අපි උත්සාහ කරන්නේ. ඒක නඩත්තු කරගෙන යන්නයි අපි උත්සාහ කරන්නේ. දැන් තමන්ගේ සිතේ නිමිති සටහන් තමන්ගේම සිතට උපාදානය වෙන්නේ නැත්නම් අපි ලෝකෙ විසි කරලා දානවා. අපිට වැඩක් නැහැ ලෝකෙින්. ඒ නිසා පින්වත්නි අපි නිමිති සටහන් උපාදානය කරගෙන ඇතර මේ උපාදානය වීම කියන එක වෙන්නේ අවිද්‍යාවට. අනෝකත් මතක තියාගන්න අවිද්‍යාව කියන්නේ අඥානං කියන එක. ඥානෙ නැහැ කියන එක අවිද්‍යාව කියන්නේ. ඒතර මොනවා ගැනද ඥානෙ නැත්තේ? ද මොනවා ගැනද ඥානේ ඕන ඇත්තට? ඥානේ මේ එක එක ඥාන මාර්ග ගොඩක් තියෙනවා ලෝකේ. ඥාන මාර්ග ගොඩක් තියෙනවා. ඉතින් මේ ඥානේ සීමා තියෙනවා. අපේ ඥානේට අදාළ සීමා තියෙනවා. සංජානනයේ ඥානේ සීමාවක්. ඒකනම් අපි අඳුන ගන්න මට්ටම තියෙන්නේ. ඥානේ සීමාව. අපේ උගත්කම් බුද්ධිමත්කම් වලට අනුවනේ අපි අඳුනගන්නේ. එතන සාමාන්‍ය කෙනෙක් අඳුර ගන්නවට වඩා ඒ વિષය ගැන පරතරට ගිගෙන ගත්ත මිනිහෙක් අඳුර ගන්න විදිය වෙනයිනේ. ඒක ඥානී සීමාවක්. විජානනය විශේෂයෙන් දැනගන්න එක. ඒක ඥානී සීමාවක්. සංජානනය කියන්නේ සංඥා කියන එකනේ. සංජානන කියලා කියන්නේ ඔකට පාලි වචනේ තමයි සංජානාති කියන එක. සංජානාති. අඳුනගන්න මට්ටම තියෙන ඒක ඥානයේ සීමාවක්. ඒ ඒ කෙනාගේ ඥානයේ ස්වභාවය අනුව එයා අඳුන ගන්නවා. අර අපිට මේ ඥානයේ ඉහළ ආධ්‍යාත්මික අවකාශයක් නැති නිසා අපි අඳුනා ගැනීම තුළ මුලා වෙනවා. එතරම් සංජානනය කියන එක ඥානයේ එක්තරා සීමාවක්. විජානනය කියන එක, විජානනය කියන්නේ විශේෂයෙන් අඳුන ගන්න එක, දැනගන්න එක. විශේෂයෙන් දැනගන්නවනේ. දැන් රස කියන එක නෙමෙයි, රස ඇතුලේ විශේෂයෙන් දැනගන්න පුළුවන් මොනවද? ලුණු රහ කියලා දැනගන්න පුළුවන්. ඇඹුල් රහ කියලා දැනගන්න පුළුවන්. තිත්ත රහ කියලා දැනගන්න පුළුවන්. කර රහ කියලා දැනගන්න. අර ඒක ඇතුලේ දැනගන්න එක ඇතුලේ අර විශේෂ දැනගැනීමක් තියෙනවා. ඔක දිවෙන් නෙමෙයි හැම ආයතනයකින්ම ඕනේ විශේෂ දැනගැනීමක් තියෙනවා. ඒ විශේෂ දැනගැනීම කියලා කියන්නේ ඥානයේ සීමාව. එතකොට සංජානනය, විජානනය. ඔක ඥානයේ ප්‍රධාන සීමා තුනයි තියෙන්නේ. සංජානාති, විජානාති, පජානාති. තවත් ඥානයේ සීමා නැද්ද කියලා අහන්න පුළුවන්. තියෙනවා, තියෙන ඕන තරම් ඥානයේ සීමා තියෙන්න පුළුවන්. එතකොට සංජානාති, විජානාති කියන එක ඇතුලේ සසරටයි තියෙන්නේ. පජානාති කියන එක තමයි නිවනටයි තියෙන්නේ. අන්න ඒකෑල්ල අපිට නැහැ. සංජානනයේ තුලත් අපි විශේෂයෙන් දැනගන ලෝකයක් එක එකතු වෙනවා. විශේෂයෙන් දැන ගැනීම ඇතුලේ විජානනයේ ඇතුලෙත් ලෝකයක් එකතු වෙනවා. පජානාති කියන එක නැහැ. අර ප්‍රඥාවේ සීමාව නැහැ. ප්‍රඥාව කියන්නේ ඥාණි ඊටාම බරෑරුම් සීමා. අන්නේ ඒ කෑල්ල විතරයි අපි හදන්නේ. ඔයාලට ඒක තේරෙන්නේ නැහැ. හැබැයි ඒ කෑල්ල හදන්න භාවනාව කියන එක නැතුව බෑ. දැන් සංජානනය තුල යම් කිසි ආකාරයක අඳුන ගැනීම ඒක ඒක උගත්කම් බුද්ධිමත්කම් ඇතුලේ ඒක හදන්න පුළුවන්. සංජානනයේ විජානනයේ කියන එක කියන අඳුන ගැනීම, විශේෂ දැන ගැනීම කියන ඒවා සම්බන්ධ අත්දැකීම්. එතකොට අඳුන ගන්න, විශේෂ දැන ගන්න වෙන්නේ කොහොමද, මොනවද? ඇස, කන, නාසය, දිව, කය, මනස තුලින් අත්දකින දේවල්. ඉතින් උගත්කම් බුද්ධිමත්කම ඔක්කොම කියන්නේ ඔය ඉන්ද්‍රිය අත්දැකීම් ටික ඇතුලේ තියෙන එකක් නේ. මොන උගත්කම තිබ්බත් එයාට ඉන්ද්‍රිය අත්දැකීම් හය ඇතුලේනේ යාගේ විශේෂ දැන ගැනීම හෝ හඳුනා ගැනීම ඔක්කොම තියෙන්නේ. ඔය ඊට වඩා මට කියන්නකො ඔගොල්ලෝ අඳුනගත්ත මොනවා හරි තියෙනවනะ. මොනවා හරි තියෙන්න පුළුවන් නේ. අපි හිතමු දැන් මේ දොස්තර මහතුරු වගේයක් ගැන කියවන ලෙඩුව ගැන හරි මොනවා හරි විශේෂ දෙයක් ඇස, කන, නාසය, දිවකයි, මනසින් අත්දැකපු අත්දැකීම් ටික ඔස්සේ ආ විශ්ලේෂණය කළා මිසක් ඊට වඩා මොනවා හරි තියෙනව නම් කියන්න මොකුත් නැහැ. ඔය අත්දැකීම් හය ඇතුලේ සංජානනය සහ විජානනය, අඳුන ගැනීම සහ විශේෂ දැන ගැනීම වෙනුවෙන් තමයි අපි මුළු මහත් අධ්‍යාපන රටාවම ලඟු වෙලා තියෙන්නේ. උගත්කම්, බුද්ධිමත්කම්, වෘත්ති, ඉතින් ප්‍රායෝගික අත්දැකීම්, ප්‍රායෝගික අත්දැකීමුත් තියෙනවනේ. අපි හොඳට ඒ ප්‍රායෝගික අත්දැකීම් ඇතුලේ ගත්ත දැනුමක් තියෙන ඒ ඔක්කොම සංජානනයේ, විජානනයේ, ආයතන හය ඇතුලේ කතාව විතරයි. ඔයිට වඩා මුකුත්ම අපිට නැහැ. අපි හිතනවා දන්නවා කියලා, අපිට දැනෙනවා කියලා අපි හිතන ඔයිච්චරයි අත්දැකීම් ටික. නමුත් ඒ අත්දැකීම් ටික ඇතුලේ සංජානන සහ විජානන ක්‍රියාවලිය ඇතුලේ අපිට සමාජයට යහපතක් කරන්න පුළුවන්. සසරට නම් යහපතක් කරගන්න බෑ. මේ දුකෙන් නම් නිමාවක් කරා යන්න බෑ. දුකෙන් නිමාව කරා යන ඥානයේ සීමාව තමයි පජානාති කියන එක. පජානාති, අවබෝධ කරනවා කියන එක. පජානාති ඒකට ප්‍රඥා කියන්නේ ඒකට. විජානාති කියන්නේ විඥාණය කියන එක. සංජානාති කියන්නේ සංඥා කියන එක. සංජානාති කියන්නේ සංඥා, අඳුන ගන්න මට්ටම. විජානාති කියන්නේ විඥාණය කියලා ධර්මය කියන්නේ විඥාණය කියලා ඒක. පජානාති කියන්නේ අවබෝධ කරනවා කියන එක. ඒක ප්‍රඥාවයි. අනිත් ප්‍රඥාව කියන කෑල්ල නැති වුණාට පස්සේ එයාට සසර තේරෙන්නෙත් නැහැ. ධර්ම අවබෝධයට හරියන්නේත් නැහැ. ඒයි ධර්ම අවබෝධ කරන්නේ ප්‍රඥාව වෙන්නේ. ඒකත් නැහැ. ඊට පස්සේ සෝවාන් වෙන්නත් බෑ, මොකක්වත් බෑ. අනිත් ප්‍රඥාවේ සම්පූර්ණයෙන් අත්දැකීම් පරාසය තමයි මේ බුදුරජාණන් වහන්සේ නමක් මතු කරන්නේ. ප්‍රඥාව දුර්වල වෙනකොට බුද්ධ ශාසනය හිම යට යනවා. මැරෙන්නේ නැහැ බුද්ධ ශාසනය, යට යනවා. ඒකනි බුදුරජාණන් සික තැනක වදාලේ, මහණෙනි මම නුඹලාට මේ පැහැදිලි කරන්නේ පැරණි නගරයක් නටඹුන් හොය හොයා මතු කරනවා වගේ. ඒක නික පරණ නගරයක්. ඒක යට ගිහින් විතරයි කාලේ වැලි තලාවේ. ඒක කාලේ වැලි තලාවෙන් යට ගිහින්. ඒක මිය ගිහින් නැහැ, යට ගිහින්. ඒ වගේ මේ සත්‍ය අවබෝධය කියන එක අර ප්‍රඥාවේ අත්දැකීම් පරාසයේ අවදි කිරීම සහ ප්‍රඥාවට අයිති අවකාශයේ යට යනවා විතරයි. අර ප්‍රඥාව දුර්වල වෙන්න, එහෙනම් බුද්ධ ශාසනයට හොඳම ආයුෂ දෙන්න පුළුවන් ප්‍රඥාව වැඩිමින් විතරයි. ඔයාලට බුද්ධ ශාසනය රකින්න හිතෙනවා නම් හොඳම දේ තමයි තම තමන්ගේ ප්‍රඥාව වඩන එක. ඒතර තම තමන්ගේ ප්‍රඥාවේ මොනවද කියවන්නේ? තම තමන්ව. එච්චරයි. තම තමන්ව බලන්න, කියවන්න, විමසන්න ප්‍රඥාව තියෙනවා නම් තමා නිකම්ම සංසිඳිලා යනවා. නිකන් සංසිඳෙන්නේ. එතකොට දැන් අපිට වෙලා තියෙන දේ හරි අපිට දැන් තේරෙනවානේ. නිමිති සටහන් හිතේ තියෙනවා. ඒ නිමිති සටහන් හිතේ සටහන් වෙලා තියෙන්නේ ඔය අර අපි කියපු අත්දැකීම් පරාසය ඇතුලේ. එක්කෝ දකින්නවා, එක්කෝ ඇහෙනවා, එක්කෝ අපිට දැනෙනවා, එක්කෝ අපිට හිතෙනවා. ඉතින් ඔය අත්දැකීම් පරාසය. ඒකට අපි කියනවා චක්කු සෝත ගාන ජීවහා කාය මන කියලා. ආයතන හයකින් ගන්න අත්දැකීම් පරාසය ඇතුලේ තමයි අපට නිමිති සටහන් වෙලා තියෙන්නේ. අපේ හිතේ සටහන් වෙලා තියෙනවා. ඒ සටහන් වී ඇති නිසා තමයි අපට ඇස් දෙක පියාගෙනත් කල්පනා කරන්න පුළුවන්. එතකොට දැන් අපිට නිමිති සටහන් පහළ වෙනකොට ඒ නිමිති සටහන් පහළ වෙන මට්ටම තමයි සත්‍යයට උපාදානෙ වෙන්නේ. අන්නේ නිමිති සටහන් ටික උපාදානෙ වෙන්නේ නැත්නම් සසර නිර්මාණය වෙන්නේ නැහැ. එතකොට නිමිති සටහන් පහළ වෙන මට්ටම තමයි සත්ව භව. එතකොට නිමිති සටහන් කියන්නේ අනාගත පුනර්භවයේ හදන එක නෙමෙයි. අපේ නිමිති සටහන් තියෙනවනේ හිතේ. ඒවට අනාගත පුනර්භවයේ හදන්න බෑ. ඒ නිමිති සටහන් හිතේ අට ගන්නවා. උපන් හැම සත්වයෙක්ගෙම සිතේ නිමිති සටහන් අට ගන්නවා. අන්න ඒක උපාදානීය වෙන එකක් තියෙනවා. අන්න ඒක තමයි සසර නිර්මාණය. ඒතර උපාදානීය තමයි ප්‍රශ්නේ. නිමිති සටහන් නෙමෙයි ප්‍රශ්නය. ඒතර නිමිති සටහන් උපාදානීය කරගන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියන්නේ එයා නිමිති සටහන් ගැන දන්නේ නැහැ. අවිද්‍යාව කියන්නේ ඒකට. නිමිති සටහන් කොහොමද සිතේ සටහන් වෙලා තියෙන්නේ කියලා දන්නේ නැහැ. එයා සිත ගැඹුරින් විශ්ලේෂණය කරන්න ඕන. නිමිති සටහන් නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා එයා දන්නේ නැහැ. ඒවා ඇති වෙලා නැති වෙලා යන්නේ කොහොමද කියලා එයා දන්නේ නැහැ. ඒවා ඇති වෙන්න හේතු මොනවද, නැති වෙන්න හේතු මොනවද කියලා දන්නේ නැහැ. අන්නේ දන්නේ නැහැ කියන කෑල්ල තියෙන්නේ. අන්න ඒ නිසා තමයි යා නිමිති සටහන් උපාදානය කරගන්නේ. අන්නේ දන්නේ නැතිකමට කියන්නේ අවිද්‍යාව. නිමිති සටහන් කෙරෙහි යාගේ සිත බැඳෙන එකට කියන්නේ උපාදානය. නිමිති සටහන් කියන්නේ සත්ව බව. නිමිති සටහන් ගස් කොළන් වලට, බාහිර අවිඥානික වස්තු වලට නැහැ. අවිඥානික වස්තු වලට නැහැ. එතකොට අපි උපාදානය කරගන්නේ බාහිර ලෝකේ නෙමෙයි. අපි උපාදානය කරගන්නේ කවදාවත් බාහිර ලෝකේ. අපි උපාදානය කරන්නේ අපේම නිමිති සටහන්. එතකොට අපේ නිමිති සටහන් හිටලා තියෙන්නේ කොහෙද? අපේ සිතේ. එතකොට අපි අපේම සිත තමයි උපාදානය කරගන්නේ. ලෝකේ නෙමෙයි. අපි අපේම සිත අපේම සිතින් අල්ලගෙන තමයි ලෝකේ පස්සේ දුවන්නේ. අපි තමයි හිතින් හොඳට මවාගෙන ඒවා මත පතිත වෙලා ඒවට ඇලිලා ඉන්නේ අපිම තමයි පින්නවත්. එතකොට දැන් අපි මේක හොඳට තේරුම් ගත්තට පස්සේ අපිට තේරෙනවා අපි අපේම සිතේ හට ගන්නා වූ නිමිති සටහන් අපේම සිතින් උපාදානය කරගෙන ඉන්නවා. ඒ අපේ නිමිති සටහන් වලට හරියන ලෝකේ නිසා අපිට පරිස්සම් කරන්න වෙලා. අපේ නිමිති සටහන් වලට අනුව වැටෙන ලෝකයක් තියෙනවනේ. ඒ ලෝකයේ එළිය යථාර්ථයක් කරගෙන ඒ නිමිති සටහන් වලට හරියන විදියට ලෝකයේ සංවිධානය කරගන්න අපි සෑහෙන උත්සාහයක යෙදෙනවා. අන්නේ උත්සාහය ඇතුලේ තමයි කර්ම රැස් වෙන්නේ. හිතේ නිමිති සටහන් උපාදානය වුණාට පස්සේ යා ඒ නිමිති සටහන් වලට හරියන ලෝකයේ යථාර්ථයක් කරගන්න කියලා සෑහෙන මහන්සි වෙනවා. මහන්සි වෙනවා. ඒ මහන්සි වෙනකොට ඒ මහන්සි වීම ඇතුලේ තමයි පින්වත්නි කර්ම රැස් වෙනවා කියලා අපි කියන්නේ. එතකොට නිමිති සටහන් කියන එක මොකද්ද? නිමිති සටහන් සත්ව බව. ඒක තමයි විපාකය. අපි මෙහි හිතලා ඉපදුන්නේ නැහනේ. අපි අපේ අම්මලාට ඕන විදිහට ඉපදිලත් නැහනේ. කොහොම හරි අපි ඉපදිලානේ. අම්මලා අපි බලාපොරොත්තු වෙලත් නැහනේ. ආයාලට අපි ගැන ලොකු අදහසක් තිබිලා නැහැ ඇත්තටම. ඒ කියන්නේ ඒගොල්ලෝ සමහර ස්ත්‍රී පුරුෂ බව ගැනවත් අපි ගැන ඒගොල්ලෝ දන්නෙත් නැහැ. ඒගොල්ලෝ බලාපොරොත්තු වුණාට ඒක වෙන්නෙත් නැහැ. දැන් ස්ත්‍රියක් බලාපොරොත්තු වෙන ඉන්න දුවෙක් පුතු ලැබෙනවා. පුතෙක් බලාපොරොත්තු වෙන දුවරුම ලැබෙනවා. ඉතින් ඒ කියන්නේ එහෙනම් මේක අම්මට ඕන විදියටවත් තාත්තට ඕන විදියටවත් අපිට ඕන විදියටවත් වෙච්ච එකක් නෙවෙයි. නමුත් අපි ඉපදිලානේ. මේ ඉපදින්න අදාළ අපි තුල පවතින ශක්තිය මොකද්ද? මොකක් මොන ශක්තියක්ද මේ අපිට පරිවර්තනය වෙලා තියෙන්නේ? ලෝක ශක්තිය පරිවර්තනය වෙමින් ඉස්සරහට එන එකයි තියෙන්නේ. සත්‍ය සසර කියන්නේ ඒක. ඒක අපි පහුගිය දවස්වල දේශනාවක කළා. මේ ශක්තිය පරිවර්තනය වෙනවා මිසක් ශක්තිය නසන්න බෑ කියලා මේ ගිය සතිය දේශනාවක. දැන් ලෝකෙ පිළිගන්න එකක් ඒක. ඒකම අපි කියන එකක් නෙමෙයි. දැන් බටහිර ලෝකෙ කියනවා ලෝකේ ශක්තිය පරිවර්තනය වෙනවා මිසක් ලෝකේ ශක්තිය නසන්න බෑ කියලා. එතන මේ අපිට පෙර අපි තුල ගොඩනැගිච්ච යම් ශක්තියක් වේද ඒකේ පරිවර්තනයක් ඒක වෙනත් ආකෘතියක් තමයි මේ දැන් අපිට මතුවලා තියෙන්නේ. දැන් ලෝකේ ඒක පිළිගන්න ශක්තිය සම්බන්ධ එක්තරා න්‍යායක් ඒක. ශක්තිය සම්බන්ධ එක්තරා න්‍යායක්. එතකොට ලෝකේ එහෙම තියරි එකක් දැන් තියෙනවා. ඔගොල්ලෝ හොයලා බලන්න. ලෝකේ දැන් ඊටාම ගැඹුරු මතවාදයක ඉන්නවා මේ ශක්තිය කියන එක ලෝකේ නැසිය නොහැක. කල හැකි වන්නේ සිදුවන්නේ ශක්තිය නැවත නැවත වෙනත් විදියකින් පරිවර්තනය වීමක් පරිවර්තනය කිරීමක් පමණි කියලා. එතකොට දැන් අපිට මේ මොකද්ද වෙලා තියෙන්නේ? අපි පෙර ජීවිතයේ අපි තුල තිබුණු ආධ්‍යාත්මික අභ්‍යන්තරික ශක්තියක් තියෙනවා. දැන් මේ ඇඟ පවත්වන්නේ ශක්තියක් නිසානේ. මේ ඇඟ පවත්වන්න බෑනේ ශක්තිය නැත්තම්. ඒකනේ දවසට කැලරිස් ඕන වෙන්නේ. එතකොට මේ යම්කිසි ශක්තියක් ඇයි මේ ඒ කියන්නේ වැඩ නොකලත් ශක්තියක් ඕනනේ. හදවත වැඩ කරන්න ඕන, මොලේ වැඩ කරන්න ඕන, රුධිර සංසරණ ක්‍රියාවලියක් තියෙනවා ඇඟේ. මේකට ශක්තියක් ඕනනේ. එතකොට මේ ශක්තිය අපි කනබුණ කෑමෙන් හදා ගන්නවනේ නිතර. ඊට පස්සේ මේ ඇඟේ මේ ශක්තිය ගබඩා කරගන්න ක්‍රියාවලියක් තියෙනවනේ. ඊට පස්සේ මේ බාහිරින් අපි ශක්තිය ඇතුළට නොගත්තොත් එහේ මේ ශක්තිය නැවත නැවත මේ කය පැවැත්වීම පිණිස මුදාහරින මේ අභ්‍යන්තරික මේ සත්‍යයේ ස්වභාවික ක්‍රියාවලියක් තියෙනවනේ. එහෙනම් මේ ශක්තිය කියන එක නැතුව මේ කය පවතින්නේ නැහැ. ඔගොල්ලෝ දන්නවද සත්‍යය පවතින්නෙත් නැහැ ශක්තිය නැතුව. ඒ සත්‍යයේ පැවැත්ම පිණිස බලපාන ශක්තිය විග්‍රහ කරගන්න තමයි බුද්ධ ශාසනය කර්මය කියලා එකක් කියන්නේ. අපි හිතන්නේ මේ හැම එකක්ම කර්මය කියනවා. ඒක නෙමෙයි. මේ කර්මය කියන්නේ මහා ගැඹුරු එකක්. සත්‍යයේ අවිච්ඡින්න පැවැත්මට අකණ්ඩ සත්‍යයේ ගමන් මගට අවශ්‍ය අභ්‍යන්තරික සිතට අවශ්‍ය ශක්තිය ගැන කියන්නේ මේ කර්මය ගැන පැහැදිලි කරලා තියෙන්නේ. එහෙම නැතුව මේ හිඹිරිසාව හැදෙනකොටත් බලන්නකො මේ කරුමිනී කියලා කියන මට්ටම වගේ මහ බොළඳ තැනක බුද්ධ ශාසනේ නෑ. ළඟ සමහර අය කියනවා මේ බුද්ධ ශාසනේ සරු අසුභවාදයක් හේතුව හැම එකක්ම කර්මයට ඒ මිනිස්සේ කර්මය ගැන දන්නේ නැති කමට. සමහර බෞද්ධයෝ කියනවනේ බලන්නකො. එක්ක අහන්න ඕනනේ අපි මොකද්ද මේ කර්මී කියන්නේ කියලා. කර්මී කියන්නේ ඔයාලගේ ඇඟ පවත්වන්න හැමදාම බත් මාළු පිණි ගර්ගන මේ රූපේ පවත්වන්න දරන වැඩේ වගේම මේ සිත පැවැත්ම පිණිස අවශ්‍ය මූලික ශක්තියක් ඒක. ඒකනේ කර්ම ශක්තිය කියලානේ කියන්නේ. එතකොට ඒ දැන් පෙර ජීවිතේ ගත කරපු ජීවිතය ඇතුලේ ඔයාලගේ රූපේ කඩා වැටෙනකොට එත රූපේ කඩා වැටෙන්නේ ඊට කලින් ජීවිතේ ශක්තිය මේ රූපේ උපද්දවන්න රූපේ පැවැත්ම පිණිස අවශ්‍ය ශක්තිය. සවිඥානිකත්වයට අදාළ ශක්තිය තීරණය වෙලා තියෙන්නේ. මෙහෙ තීරණය වෙලා තියෙන්නේ. ඔයාලා කොච්චර උගත් වුණත්, කොච්චර බුද්ධිමත් වුණත්, කොච්චර ඔයාලට ලෝකේ දැනුමත්, කොච්චර ආර්ථික මට්ටමක් තිබ්බත්, පින්වත්නි, ඔය ජීවිතේන්ද්‍රිය රූපේ පැවැත්ම කර්ම විසින් මේ වෙනකොටත් තීරණය කරලා ඉවරයි. මේ වෙනකොට තීරණය කරලා ඉවරයි. අපි කොච්චර සමහර දේවල් ගැන සංවේදී වුණා. ඒක මුකුත් කරන්න බෑ. අපි සමහර ඒවා ගැන හරි සංවේදීනේ. හරි කෑම ආහාර රටාව ගැන ආහාර ගැන හොඳට දැනගෙන කෑම ගැන හරි උනන්දුයි. එයා පුදුම විදියට කෑම තෝරනවා. එතකොට එයා කෑම තෝරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ ජීවිතයේ පැවැත්වීම පිණිස මොකක්කෝ ජවයක් ගන්නනේ. පින්වත්නි ඒක කරන්න බෑ අපිට. එහෙමනම් ඔයතර ජීවිතේ කලමනාකරණය කරපු කාය වර්ධන මධ්‍යස්ථාන වලට යන ඊට පස්සේ මේ ඇඟ ගැන හරි උනන්දුයි ඉන්න ඕනනේ අවුරුදු 100ක්වත් අඩුම 100 තව 15ක්වත් වැඩියෙන් ඉන්න ඕනනේ ලොකු කාලයක් නෙමෙයි අවුරුදු 15ක්වත් එහෙම ඉන්න බෑ. ඒ කියන්නේ කාය වර්ධන මධ්‍යස්ථාන වලට යන්න ඕනේ නැද්ද? යන්න ඕන. ඒ කියන්නේ මේ කායික සුවතාවයේ පිණිස වැඩ කරන්න ඕන. හැබැයි කවදාවත් හිතන්න එපා අවුරුදු 100ක ආයු අපේක්ෂාවක් ගැන නම්. ඒක කරන්න බෑ. ඒ ජීවිතේන්ද්‍රී රූපේ කඩා වැටෙන්න බලපාන තවත් අතිරේක හේතු ගොඩක් තියෙනවා. ගොඩාක් තියෙන සමහර අය හරි උනන්දුයි ඒ ගැන. ඉතින් දැන් අපි දන්න વિષය සම්බන්ධව අපි උනන්දු නිසා ඒ વિષයෙන් හැම වෙලාවකම අපි දිහා බලන්න අපි පුරුදු වෙලා ඉන්නවනේ. නමුත් අපි නොහිතන වෙලාවක මේ දෛවයේ සරදම කියන්නේ ඒ මට්ටම ඇතුළෙම අමාරු වැටෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මට මතකයි දැන් පහුගිය කාලේ දැන් ටික කාලයකට කලින් මං ගියා මේ ජාතික රෝහලේ හෘද රෝගීකකේ වෛද්‍යවරු ලෑස්ති කරපු බණකට. එතකොට ඒ බණ කරන්න හේතුව තමයි ඉතින් අවුරුදු 33ක හෘද රෝගීකකේ වැඩ අවුරුදු ගාණක්ම වැඩ කරපු වෛද්‍යවරයෙක් හෘද රෝගීකෙම මේ වාහනේ සීට් එකේම මිය ගිහි. ඒක කොච්චර දෛවයේ සරදමක්ද කියලා බලන්න. එතකොට ඔයාලා කියන්නේ එහෙම වෙන්න පුළුවන් ඉතින් ඒකේ මොකද්ද වෙනස කියලා. පින්වත්නි, හෘද රෝග සම්බන්ධ නිතර ලෙඩුත් එක්ක හැප්පෙන වෛද්‍යවරයෙක් ඒ ගැන කොච්චර සංවේදීද? හෘද රෝග සම්බන්ධව ඒවට අදාළ මේ කායික චර්යාත්මකව ඇති වෙන වෙනස්කම්, අභ්‍යන්තරිකව එයාට දැනෙන සීමා මායිම් ගැන එයා කොච්චර සංවේදීද? ඇයි එයාට හැමදාම හම්බෙන්නේ එහෙම ලෙඩුනේ බලන්න වෙලා තියෙන්නේ? එතකොට ඒ රෝග ලක්ෂණ ගැන එයාට ඉතා හොඳ ගැඹුරු විනිශ්චයක් තියෙනවා. එතකොට එයා දන්නවා ඒ වගේ රෝග, ඒ කියන්නේ එයාගේ විෂය පරාසය නිසා එයාට යම් සාමාන්‍ය විෂයකට වඩා යම් සංවේදීකමක් තියෙනවනේ. උපරිම නැති වුණත් යම් සංවේදීකමක් තියෙනවනේ. එතකොට අවුරුදු ගාණක් එතනම වැඩ කරපු වෛද්‍යවරයෙක් අවුරුදු 30 ගාණක දියා මිය ගිහින් තියෙනවා. ඒකට තමයි බණ කිව්වේ. ඒක වෙන්න පුළුවන් දෙයක්. නමුත් අපි දන්න දේවල් ඇතුලේ අපි ගොඩාක් සංවේදී වුණත්, සමහර දේවල් ගැන අපි සංවේදී වුණත්, එතකොට ඒක වළක්ව ගැනීම පිණිස අපට නිතර නිතර චර්යාත්මකම අදහස් තිබුණත් මේ දෛව මේ මේක පුදුම දෙයක් පින්නවත්. මේ ජීවිතේන්ද්‍රය රූපේ කඩ මේක ඇතුලේ වැඩ කරන ගැඹුරු ශක්තිය තමයි කර්මය. ඔගොලු පිළිගත්තත් නැතත් ඒක තමයි හේතුව. ඉතින් පින්නවත්නි, ඔය පිනතුල්ලා මේ සසර සහ ජීවිතාවබෝධ කියන ස්වභාවය හරි පොඩ්ඩක් තේරුම් ගන්න. මොකද්ද පින්වත්නි, මේ නිමිති සටහන් හිතේ පහළ වෙනවා. දැන් මේ කියපු වචනේ විතරක්වත් තේරුම් ගන්න වෙන මොකුත් එපා. නිමිති සටහන් හිතේ පහළ වෙනවා. ඒක පෙර අත්දැකීම සමග බැඳී පවතිනවා. ඒ කියන්නේ නිමිති සටහන් පෙර අත්දැකපු අත්දැකීම සමග බැඳී පවතිනවා. එතකොට මේ පෙර අත්දැකීම සමග බැඳී පවතිනවා. ඒ නිමිති සටහන් පහළ වෙන මට්ටමට කියන්නේ සත්ව භව. සත්ව බව. ඒක පෙර හේතුන්ගෙන් හද මේ ඉපදිච්ච නිසා නිමිති සටහන් පහළ වෙනවා. ඒ කියන්නේ සවිඥානික නොවිච්ච තැන්වල නිමිති සටහන් පහළවන්නේ නැත. එතකොට ගැටලුව මොකද්ද? මේ නිමිති සටහන් පහළ වෙනකොට අවිද්‍යාව ඇතුලේ ක්‍රියාත්මක වෙන නිසා, අවිද්‍යාව නැසලා නැති නිසා, එයායි නිමිති සටහන් එයාගේ සිතේ පහළ වෙන නිමිති සටහන් පෙන්වන්න බෑනේ. මේ බලන්නකො මට හිතෙන විදිහ කියලා ඔයාලට පෙන්වන්න පුළුවන්ද? පෙන්වන්න බෑ. එක්කෝ ඒක එළිය නිරූපණය කරලා තමයි පෙන්වන්න වෙන්නේ. එතකොට නිමිති සටහන් පහළ වෙනකොට ඒක එළිය ඒ එළිය හදන්න යන එක තමයි කර්ම රැස්වීම කියන්නේ. ඔයාලට නිමිති සටහන් පහළ වෙනකොට ඒක ඔයාලා උපාදානය කරගෙන ඒක යථාර්ථයක් බවට පත් කරගෙන දුවන එක. ඉතින් දුවල වැඩක් නැහැ. ඇයි ඒ? ආය ආයලුතින් නිමිති සටහන් පහළ වෙනවා. ඒකයි මේක කිසි තේරුමක් නැති. සිතේ නිමිති සටහන් පහළ වෙලා නිමිති සටහන් පහළ වීම එතනින් ඉවර නම් ඒක පොඩි පරිච්ඡේදයක් නම් අපි ඒක යථාර්ථයක් කරගෙන ඉමු. පින්වත්නි, මේ සිතේ ස්වභාවය තමයි මේ නිමිති සටහන් කියන ඒවා නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි. ආය අලුතෙන් නිමිති සටහන් සිතේ පහළ වෙනකොට ඒ අලුතෙන් පහළ වෙන නිමිති සටහන් යථාර්ථයක් බවට පත් කරගන්න දුවනවා. මේක ඉවරයක් නැත්තේ ඒකයි. අර මුලින් හටගත්ත නිමිති සටහන් නිරුද්ධ වෙනකොට ඇයි ආය නිමිති සටහන් පහළන්නේ? ආය අපි අත්දකින්නවනේ ලෝකේ. නැවත නැවත හෙන් රූප දකින්නවා, කණෙන් ශබ්ද අහනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට පහස දැනෙනවා. මෙන්න මේ විදියට අලුතෙන් ආය අපිට අත්දකින්න වෙලා නිසා ලෝකේ ඒ අත්දැකීම ඇතුලේ තවදුරටත් නිමිති සටහන් ඇතුලේ පහළ වෙනවා. ඒ වගේ නිමිති සටහන් නැවත නැවත පහළ වෙනකොට අර ඇතුලේ නිමිති සටහන් වලට හරියන විදියට ලෝකේ සංවිධානය කරගත්තට කිසිම තේරුමක් නැහැ. ඇයි තේරුමක් නැති? ඇයි අලුතෙන් නිමිති සටහන් පහළ වෙනකොට ඒ නිමිති සටහන් යථාර්ථයක් බවට පත් කරගන්න ආය අලුතෙන් එළිය වැඩ කරා. ඒකයි මේ සාමාන්‍ය කෙලෙස් සහිත ලෝකයට වැඩ ඉවර වෙන්නේ නැත්තේ මැරෙනකම්. මැරෙනකම් වැඩනේ. හොඳට බලන්න, වැඩ ඉවර කරපු මිනිහෙක් ඔයාලට හම්බෙලා තියෙනවද? වැඩ ඉවර කරපු කෙනෙක් හම්බ වෙලා නැහැ. වැඩ ඉවර කරපු මිනිහෙක් හම්බ වෙලා නැහැ. ඒක හරියට මහමුහුද වගේ. බලනුක අපේ සිත් මහමුහුද වගේ. හරීම මොකද්දෝ තේරෙන්නේ නැති එකක් තියෙනවා හිතේ. ඊට පස්සේ දැන් මුහුදෙත් එහෙමනේ, රැලි නගින එක නවතින්නේ නැහැ කවදාවත්. වඩදිය තියෙනවා, බාදිය තියෙනවා, කුණාටු තියෙනවා මේ හිතෙත් ඒ වගේ. මහමුහුදයි මේ සිතයි කියන්නේ එකම ස්වરૂපයක් තියෙන. මහමුහුද දිහා බලාගෙන සිත කියවන්න හරි ලේසි. ඒ නිසා පින්වත්නි, මේ නිමිති සටහන් අලුතෙන් උපාදානය වෙන එක තමයි සත්‍යයගේ අනාගත පැවැත්මට බලපාන දේ. මේ විදියට ඉපදෙමින් මැරිමින් යන සත්‍යයගේ ගමන් මඟ හොඳට බලන්න. දැන් මේ නිමිති සටහන් උපාදානය කරගෙන ඒ නිමිති සටහන් උපාදානය කරගෙන ඉන්න මට්ටමට සසර අනාගතය නිර්මාණය වෙනවා. හරි, ඒකත් පොඩි නේ, ඒකත් තේරෙනවා. දැන් අපිට මොකද්ද වෙලා තියෙන්නේ? මේ නිමිති සටහන් උපාදානෙ වුණාට පස්සේ කර්ම රැස් වෙනවා. නිමිති සටහන් පහළ වෙන මට්ටම තමයි, පහළ වෙන මට්ටමට සවිඥානිකත්වයේ තමයි විපාකය. ඒක පරණ හේතුඵල ධර්මෙන් හැදිලා තියෙන්නේ. ඒක අපිට පාලනය කරන්න බෑ. ඒ කියන්නේ නිමිති සටහන් පහළ වෙන මට්ටම අපි කලමනාකරණී කරන්නේ නැහැ. පාලනය කරන්න බෑනේ. කවදාවත් ඒක පාලනය කරන්න එපා. නිමිති සටහන් උපාදානය වෙන්නේ නැති මට්ටමට සිත සකස් කරගෙන ඉන්න තමයි සති සම්පජඤ්ඤේ සතර සතිපට්ඨානෙ උමනා කරන්නේ. ඔන්න උතන්ට තමයි සතර සතිපට්ඨානෙ උමනා කරන්නේ. නිමිති සටහන් පහළ වෙන මට්ටම උපාදානය වෙන්නේ නැත්නම් අනාගත පුනර්භවය හැදෙන්නේ නැහැ. ආයෙ මැරිලා ආයෙ දුක හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සත්‍යයේ ගමන් මඟ තීරණ වෙන්නේ Tamanගේ නිමිති සටහන් උපාදානය වෙන මට්ටම. නිමිති සටහන් පහළ වෙන මට්ටම කර්මය විපාකය. නිමිති සටහන් උපාදානය වීම කියන එක කෙලෙස් ටික. නිමිති සටහන් උපාදානය කරගෙන එළිය වැඩ කරන එක තමයි කර්මය. ඔච්චරයි තියෙන්නේ. සසර කියන්නේ කර්ම විපාක කෙලෙස්. ක්ලේශාවරණ, කම්මාවරණ, විපාකාවරණ. ඔය තුනේ ඇතුලේ තමයි සසර හැදෙන්නේ. ඒතකොට භාවනා කරන්නේ ඇයි? භාවනා කරන්නේ උපාදානයට අභියෝග, ඒ කියන්නේ උපාදානය කරගන්න එක පෙළන්න නෙමෙයි. නිමිති සටහන් පහළ වෙන මට්ටම ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන බව දකින්න තමයි භාවනා කරන්නේ. එතකොට නැති වෙලා නැති වෙලා යන නිසා ඒ අලුතින් අලුතින් ආයේ නැති වෙලා අලුතින් අලුතින් ආයේ නිමිති සටහන් නැති වෙන බව එයා එයාගෙම සිතින් අවබෝධ කරගත්තොත් අර වෙනද ගියපු වටිනාකම යන්නේ නැහැ. එතකොට දැන් මේක ආර්යෂ්ටාංගික මාර්ගයෙන් ගැලපුවොත් දැන් ඒකායන මාර්ගය කියනවනේ ආර්යෂ්ටාංගික මාර්ගය. මොකද ආර්යෂ්ටාංගික මාර්ගය පටන් ගන්නෙ මොකෙන්ද පටන් ගන්නෙ? සම්මාදිට්ඨියෙන්නේ. එතකොට සම්මාදිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? නිමිති සටහන් පහළ වෙන මට්ටම සත්ව භව බවත්, නිමිති සටහන් උපාදානය වෙන මට්ටම සසර බවත්, නිමිති සටහන් උපාදානය කරගෙන එයා තුල වැඩ කරන එක සසර, මේ නිමිති සටහන් උපාදානය කරගෙන ඒ නිමිති සටහන් වලට සාධනීය ලෝකයක් ඇතුළේ වැඩ කරන මට්ටම තුල ඒකේ සාවද්ද වෙන්නත් පුළුවන්, නිර්වද්ද වෙන්නත් පුළුවන්. ඒක තමයි ප්‍රමාණාත්මතාවයේ ගුණාත්මක බව කියලා අපි කතා කරන්නේ. ඒ වැඩ කරන එක ඇතුලේ ප්‍රමාණාත්මතාවය සහ ගුණාත්මක බව අනුව එයාට සුගතිය, දුගතිය, අනාගතිය පැනවෙන බව හොඳට දකින්න මට්ටමට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. බලන්න ලංකා මිනිසුන් සම්මාදිට්ඨිය නැහැ නේද? ඊට පස්සේ නිමිති සටහන් ඇති වෙලා නැති වෙලා යන බව අඳුන ගන්න එක තමයි සම්මාදිට්ඨිය දෙක. නිමිති සටහන් හිතේ ඇති වෙනවා. දැන් බලන්නකෝ, මානසිකාරය කළොත් නිමිති සටහන් වැටහෙනවා. මානසිකාරය නොකළොත් නිමිති සටහන් වැටහෙන්නේ නැහැ නේ? දැන් ඔයාලට හොඳට බලන්නකෝ, ඔයාලා කල්පනා කර මනසිකාරය කළොත් නිමිති සටහන් වශයෙන් දරුවා වැටහෙනවද නැද්ද මනසට? වැටහෙනවා. ඒ දරුවා වැටහෙනකම ආවොත් ඒ වැටහෙන මට්ටම තුල මගේ දරුවා කියන උපාදානීය ස්වરૂපය ආවොත් තමයි දරුවා හොයන්න හිතෙන්නේ, බලන්න හිතෙන්නේ, කොහෙද ඉන්නේ කියලා බලන්න හිතෙන්නේ, කෑවද කියලා බලන්න හිතෙන්නේ, නෑවද කියලා බලන්න හිතෙන්නේ, ගෙදර ආවද කියලා බලන්න හිතෙන්නේ, ගෙදර තනියෙන්ද ඉන්නේ කියලා මෙතනිද්දිත් බලන්න හිතෙන්නේ. හැබැයි මානසිකාරයේ වෙන මට්ටම ඇතුලේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැත්තම් ඔයාලගේ මනස තුල නිමිති සටහන් වශයෙන් දරුවෙක් ඉන්නවද? එහෙනම් ලෝකේ දරුවා උපදින්නේ නිමිති සටහන් මත. ඒ නිමිති සටහන් පහළ වෙනකොට මගේ දරුවා කියන අවිද්‍යා සහගත උපාදානීය ලක්ෂණ ආවොත් එළියේ දරුවා හොයන්න හිතෙනවා. දරුවාට ගිහින් කවලා එන්න හිතෙනවා. දරුවා නාවන්න හිතෙනවා. ඒ ඔක්කොම කරන්න හිතෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. දරුවෝ ඉන්න මිනිස්සු ඒවා කරන්න ඕන. නමුත් මේක තමයි අපි මනස තුල සිද්ධ වෙන සමස්ත ක්‍රියාවලිය කියලා අඳුන ගන්න එක, දැක ගන්න එක තමයි අපි කරන්නේ. දැන් පින්වත්නි, මෙන්න මේක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. සම්මාදිට්ඨිය පහළ වෙනවා කියන්නේ ඔන්න ඕකට. නිමිති සටහන් පහළ වෙන මට්ටම තුල විපාකයයි කර්මයයි කෙලෙසේ ඒ විදිහටම දැනගන්න එක. ඊට පස්සේ සම්මාදිට්ඨිය කියන්නේ මේ නිමිති සටහන් කියන්නේ මෙනෙහි කළාම සිත තුල වැටහෙන එකක්, මෙනෙහි නොකර තියෙනකොට සිතේ නිරුද්ධ වෙලා යන එකක්. හොඳට බලන්නකෝ, නිමිත්ත සටහන කියන එක මෙනෙහි කළොත් හිතේ තියෙනවා, මෙනෙහි නොකළොත් හිතේ නැහෙනි. මෙනෙහි නොකර ඉන්නකොට නැහෙනි. එහෙනම් මෙනෙහි කළාම සිත තුළ සමුදේ වෙන එකක්, මෙනෙහි නොකළ ඉන්නකොට සිතේ නිරුද්ධ වෙලා යන එකක් මේ නිමිති සටහන් කියන්නේ. අන්න ඒ මට්ටමට මේක තේරුම් ගන්න එක තමයි සම්මාදිට්ඨිය. සම්මා සංකප්ප කියන්නේ මොකක්ද? මෙන්න මේකයි සම්මා සංකල්පය කියන්නේ. නිමිති සටහන් හිතේ වැටහෙනකොට මේ නිමිති සටහන් කියන එක ඇතුලේ කර්මයේද විපාකයේද කෙලෙසේද තෝරගන්න පුළුවන් නම් මේ වගේ දේශනාවක් අහලා හරි. මේ නිමිත්ත සටහන කියන එක සිතේ උපාදාන අවිද්‍යාසහගත උපාදානයේ ඇතුළේ යථාර්ථයක් බවට පත් කරගන්න කර්ම රැස්වීමේ ක්‍රියාවලියක් තියෙනවා කියලා දකින්න පුළුවන්. මෙනෙහි කළාම සිතේ නිමිත්ත සටහන තියෙනවා, මෙනෙහි නොකර ඉන්නකොට නිමිත්ත සටහන නැහැ. ඒ මෙනෙහි කරන්න බැරි මට්ටමට මේ සිත් ගත සහ සිත දෙක තුල ක්‍රියාත්මක වීමක් නැත්තන් නැහනේ. කිසිම දෙයක් වැටහෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ගතේ ක්‍රියාවලිය තුල පවා යම් කිසි ආකාරයක සවිඥානිකත්වයට අදාළ තත්ත්වයන් බිඳිලා ගියොත් නිමිත්ත සටහන වැටෙන්නේ නැහනේ. නිමිත්ත සටහන වැටෙන්නේ නැහැ. ඒක නිදාගත්ත මිනිසුන්ට නිමිති සටහන නැත්ති. නිර්වින්දනය කළාම නිමිති සටහන් වැටෙන්නේ නැහනේ හිතට. මේකේ කෑල්ලක් අයින් කරලා වෙන කෙනෙක්ගේ කෑල්ලක් වුණත් මේකට දාන්න පුළුවන්. එයා අඬන්නේ, කෑ ගහන්නේ මොකක්වත් නැහනේ. මේ ගත සහසිත දෙක දැනෙන මට ඒක වෙනම එකක්. ඒක නාම රූප පරිච්ඡේදක ඥානෙ වගේ අර නාම රූප ධර්මයන් අඤ්ඤමඤ්ඤ වශයෙන් අපෙන ගැන අන්‍යෝන්‍ය වශයෙන් අපෙන එක වෙනම කතාවක්. ඒක මෙතන කියන්න පුළුවන් බණකුත් නෙමෙයි. එතකොට ඒක නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය යැපීම ගැන කතා කර කර විස්තර කරන්න ඕන එකක්. එතකොට දැන් මේක දැනට තේරුම් ගම් මේ නිමිති සටහන් හිතේ වැටහෙන මට්ටම සිත තුළ මනස මෙනෙහි කිරීමෙන් ඇති වෙලා මෙනෙහි කිරීම නැති වෙනකොට නිරුද්ධ වෙලා යන එකක් කියලා දැක්ක ගමන්ම ඒ දැක්ම සම්මාදිට්ඨිය. නිමිති සටහන් ඇතුලේ කර්මීමේයි විපාකීමේයි කෙලෙසේමේයි කියලා තේරුම් ගන්න එක සම්මාදිට්ඨිය. මේ නිමිති සටහන් වැටෙන එක ඇතුලේ අවිද්‍යාව නිසා නිමිති සටහන් තමයි මම මගේ සිතින් උපාදානය කරගෙන ඉතින් ලෝකයක් නම් උපාදානය කරගෙන නැහැ. ලෝකයේ කිසි අවුලක් නැන්නේ මගේම සිත මගේම සිතින් අල්ලගෙන ඉන්න එක කියලා දකින්න එක. අල්ලගෙන ඉන්නේ තමයි. එයා සිත නිරුද්ධ කරලා නැහැ. එයා සිතින් නිදිලා නැහැ. මේ ක්‍රියාවලිය බිඳලා මට්ටලා නැහැ. අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන ඉන්න බව විතරක් දන්නවා දැන්. අන්නේ දැනුවත්කම සම්මාදිට්ඨිය. මේ විදියට බලනකොට එයා තුල සම්මා සංකල්පය කියලා එකක් හටගන්න. මොකද සම්මා සංකල්පය කියන්නේ සම්මා සංකල්පය කියලා කියන්නේ සම්මා සංකල්පය කියලා කියන්නේ මේ නිමිති සටහන් ඇති වෙමින් නැති වෙමින් යනවා කියලා යම් කෙනෙක් දකිනවනම් ඒ නිමිති සටහන් වලට වටිනාකම ගිහින් එයා ලෝකයේත් එක්ක හැප්පෙන එක නවත්තලා දානවා. එයාගේ කල්පනාව ලෝකයේත් එක්ක පැටලෙන්න යාට උමනාව නැහැ. එයා දන්නවා එයාගේම සිතේ නිමිති සටහන් පහළ වෙනවා. ඒක මගේම සිතින් මං උපාදානය කරන්නේ ලෝකේ නම් වග කියන්න ඕනේ නැහැ. ඒ නිසා ලෝකයේත් එක්ක යාට ගැටුමක් නැහැ. ව්‍යාපාද සංකල්පන නැහැ. ගැටුම්කාරී බවක් එයාගේ ඇතුලේ නැහැ. එයා සංසුම් සම්මා සංකප්ප. එහෙම ඉන්නකොට එයාට එයාගේ ඇතුලේ නිපේන්නේ. ඒ නිසා එයාට එළිය රකින්න දේවල් පේන එක අඩු වෙලා යනවා. සම්මා වාචා කම්මන්තා ජීව නිකන් එනවා. ඒවා අමාරු ඒවා නෙමෙයි. සම්මා දිට්ඨිය තිබ්බොත් ඉතුරුවා නිකන් හැදෙනවා. එතකොට එයා හැම වෙලාවකම ඒ කියන්නේ නිමිති සටහන් උපාදානේ නොකොට මේ වෙලාවේ නිමිති සටහන් පහළ වෙන මට්ටම තුල ඉන්න උත්සාහ කරනවා. නිමිති සටහන් වලට අභියෝග කරන්නේ නැහැ. පහළ වෙන මට්ටම තුල එයා ඒක තේරුම් අරගෙන ඉන්න උත්සාහ කරනවා. නැත්තම් ජීවිතේ කොහොම හරි ඉඳවෙනවනේ. උපන් සත්‍යයට නිමිති සටහන් පහළ වෙන එක නවත්තලා දාන්න පුළුවන් කමක් නැහැනේ. හැබැයි මේ නිමිති සටහන් පහළ වෙන මට්ටම ඇතුලේ උපාදානේ නොකර ඉන්න යා හැම වෙලාවකම උත්සාහ කරනවා. උත්සාහ කරනවා. අන්න ඒක තමයි සම්මා ආජීවය කියන්නේ. සම්මා සතිය කියන්නේ එයා එයාගේම නිමිති සටහන් පිළිබඳව මේ බණ අහලා තේරෙන එක බොහොම අර්ධ ඥානයක්. මේකෙන් තේරෙන ටික අර්ධ සත්‍යයක්. පරම සත්‍ය තේරෙන්නේ භාව S2 පියාගෙන මේ නිමිති සටහන් වල යථාර්ථය විමසා බැලීමෙන්. ඒ නිසා මේක පරිපූර්ණ ඥානයක් නෙමෙයි. මේක මේ බණ අහලා එළියට ගියාම ආයෙත් නිමිත්ත අනුසාරීව සටහන් අනුසාරීව හිතේ පවත්වන ඕගොල්ලෝ එළියට ගියපු ගම එතන මේ බණ කියන එක එච්චර බොහොම සාර්ථක වැඩක් නෙමෙයි. එතකොට දැන් මෙතන සම්මා වායාමී කියන්නේ කුසල් අකුසල්නේ. මොකද්ද කුසලය? නිමිත්ත සටහන කියන එක නිමිති සටහන් හිතේ හට ගන්න එකක්. ඒක උපාදානය කර ගන්නවා. ඒක ඇතුලේ භව කර්ම රැස් වෙනවා කියලා මෙන්න මෙයාට දන්න කමක් තියෙන. ඒක කුසලය. නූපන් කුසලය මොකද්ද? නිමිති සටහන් පහළ වෙලා ඒවා අවිද්‍යාසහගත උපාදානයේ නොවි අනාගත පුනර්භවයේ හැදෙන්නේ නැති මට්ටමටම මම කර්මී නිරුද්ධ කරලා නැහැ. ආයක නූපන් කුසලය. නිමිති සටහන් අනුව අවිද්‍යාසගත උපාදානය වෙන මට්ටම අකුසලය. අන්න දැන් කුසලා කුසලතාවේ යාට නිමිත්තානුසාරියෝ පේන්න ගන්නවා. ඒක තමයි සම්මා වායාමී කියන්නේ. සම්මා සති කියන්නේ S2 පියාගෙන මං කොහොනේ මේ බණහලා මදි කියලා. S2 පියාගෙන එයා එයාගේම නිමිති සටහන් දෙස එයාගේම සිතින් ප්‍රඥාගෝචර ශ්‍රාවකෙක් විදියට බලන්න පටන් ගන්නවා. නිමිත්තානුසාරිව හිත ඇති වෙලා නැති වෙලා යන විදිය S2 පියාගෙන අරමුණු ප්‍රතිබද්ධ නොවි බලාගෙන ඉන්නකොට ඕනක තමයි භාවනාව. බලාගෙන ඉන්නකොට එයාට හොඳට අරමුණු නැහැ නෙවෙන. එහෙන් රූප පේන්නේ නැහැ. කන ශබ්දානු හිත පවත්වන්නේ නැහැ. වෙනත් අරමුණු පස්සේ දුවන්නේ නැහැ. භාවනා රම්මණීකට එකතු වෙලා ඉන්නවා. නිමිති සටහන් නැති වෙන නැති වෙන විදිහ යාගෙම සිතින් බලාගෙන ඉන්නවා. එතකොට ඇති වෙච්ච තැන නැති වෙලා යන විදිහ යාට පේන්න ගන්නවා. යාගේ සිත ඇතුලේ. එයාට යාව හොඳට පේන්න ගන්නවා. ඕකට තමයි සම්මා සති කියන්නේ. එතකොට නිමිති සටහන් පහළ වෙන මට්ටම තුල ඒ නිමිති සටහන් තුල මම ඉන්නවා. මා මේක නිමිති සටහන් වලට අදාළ ලෝකයක් මට තියෙනවා කියලා අර මම ඉන්නවා මට ලෝකයක් තියෙනවා කියන ගතිය නැතුව යා නිමිති සටහන් පහළ වෙන මට්ටම තුලම නවතිනවා. ඔකට සම්මා සමාධිය කියනවා. ඒක ඔය ටික වඩාගෙන ඉස්සරහට ගියොත් ඊළඟට සම්මා දිට්ඨිය කියලා එකක් පහළ වෙනවා. ඒකට තමයි සෝතාපන්න වීම කියලා කියන්නේ. බලන්න ආර්ය ශ්‍රාවක මාර්ගයේ ඔච්චර ලස්සන එකක්ද. ඒක ප්‍රායෝගික ක්‍රමයක්. ඒක වඩන්න පුළුවන් එකක්. ඒ නිසා ඔය පින්නතුන්ට මේ හෝරාවක දේශනාව සම්මා දිට්ඨිය පහළ වීම පිණිස උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ කිරිල්ලවල පදිංචි කුමාර කණ්ඩලම මහත්මයා, ඒ වගේම ශ්‍රීවාණි බණ්ඩාර කණ්ඩලම මහත්මිය, විශේෂඥ වෛද්‍ය උදායි කණ්ඩලම, ඒ වගේම විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කණ්ඩලම, නිර්මාල් දීනාත් කණ්ඩලම, ඉමේෂා කණ්ඩලම, කනිල් කණ්ඩලම කියන මේ පින්වත් දරුවන් මහත්ම මහත්මීන් එකතු වෙලා මේ උතුම් දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. මෙතනට සම්බන්ධ වෙලා සිටින මේ ලොකු කුඩා පිනතුන් සියලු දෙනාටම මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස හේතු වාසනා වේවා. සුවසේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනා මේ කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසලානි සංස ධර්මයන් DSPK බණ්ඩාර පියතුමන්ටත්, විමලසේන කුලතුංග බණ්ඩාර මෑණියන්ටත්, KA කණ්ඩලම පියතුමන්ටත්, කුසුමා කණ්ඩලම මෑණියන්ටත්, ඒ වගේම මිය පරලෝ යන්නට යෙදුන කමල් කණ්ඩලම, සරත් කණ්ඩලම කියන සහෝදරයන්ටත්, විජිත කණ්ඩලම කියන ඒ පින්වත් මහත්මාටත්, ඒ වගේම ඔස්ට්‍රේලියාවේදී අභාව ප්‍රාප්තුණු අශෝක මහත්මාටත්, ඒ වගේම විශේෂයෙන්ම පරම්පරාගත සියලු ඥාතීන්ටත්, කුමාර කණ්ඩලම මහත්මා සහ ශ්‍රීවාණී කණ්ඩලම මහත්මිය ඇතුළු පිනතුන් නමින් මේ පරලෝකයේ සියලු ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. මියගේ සියලුම ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා. මියගේ සියලු ඥාතීන්ට සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සුජීවත්ව සිටින මේ දායකත්වයේ දරූ පිනතුන් සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. ඒත් එක්කම විශේෂයෙන්ම කුමාර කණ්ඩලම, ශ්‍රීවාණි කණ්ඩලම මහත්මිය ඇතුළු ඒ පින්නතුන්ට, සෙනරත් බණ්ඩාර යටවර පියතුමාට, කුමාර යටවර මෑණියන්ට, ඒ වගේම සරත් රොඩ්රිගෝ පියතුමන්ට, රූපා රොඩ්රිගෝ මෑණියන් ඇතුළු සියලු දෙනාටම අපි නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙතනට සම්බන්ධ වුණු මේ පින්නතුන් සියලු දෙනාටම සුවසේම මේ ගැඹුරු බුද්ධ වචනය අනුව ජීවිතේ විමසා සසර දුක් නිමා කර ගැනීමට මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මේ දේශනාවට සම්බන්ධ වුණු දායක ශ්‍රවණය කරපු විශාල පිරිසක් අද මේ බණ අහනවා. ඔගොල්ලෝ කවදාවත් හිතන්නේ නැති පිරිසක් මේ බණ අහනවා. ලක්ෂ ගාණක් අහනවා මේ බණ. එක බණක් යනකම් සමහර අය මඟ බලාගෙන ඉන්නවා. ඒ නිසා මිනිස්සු ජීවිතේට ධර්මය එකතු කරගන්න කාලයක්. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී හැම දෙනාටම සුවසේම ජීවිතාවබෝධය කරා යන්න මේ කුසල් බලවත් වේවා. සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ට බ්‍රහ්ම රාජ මණ්ඩලවලට අවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
ද්වේෂක්ඛයෝ නිබ්බානං